Upayavartana, you have 17 minutes.
Thank you. Garu Mulasana Aruda Mantri Tumani, Ada Davasedi Motor Vahana Panata Meva Avasta Vedi Nyoga Idripat Karana Velave Mesambanding Vishabara Garu Amate Tuma Adahas Prakasakala Etumage Adahasasa me Nyoga Panavimem Balapurutuene Merate Nitigaruka Ratavahana Sevavak Nitigaruka Riaduran නීතියත් එක්ක බැඳුනම මේ රටේ තියෙන අනතුරු වළක්වා ගැනීමට තියෙන ඉඩ පහසු වෙනුවෙන් තමයි මේ නියෝග පනවන්නේ. දැන් මෙතන අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. දැන් මේ නියෝග පැනවීම ගැන අපි බොහොම අපේ ප්‍රසාදයේ පළ කරනවා. මේ විය යුතු දේවල්. විශේෂයෙන්ම අපි දන්නවා අද රතවාහන අනතුරු සම්බන්ධයෙන් තාමත්ම ඛේදනීය තත්වයක් තියෙන්නේ රාත්‍රී කාලයේදී හැම කෙනාගේම gedara රූපවාහිනිය බැලුවම ජීවිත කීයක් අපිට අහිමි වෙනවද කියලා. දැන් මේ පැත්තෙන් මේ වගකීම ඉටු කරන ගමන් ගරු මන්ත්‍රීතුමනි අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ ආණ්ඩුව කිව්වා පසුගිය වසර දෙක ඇතුළත වාහන ආනයනය කිරීමට හේතුවක් උනේ ප්‍රධාන කාරණේ බවට පත් කරගත්තේ මේ රටේ වාහන වැඩි. දැන් වාහන වැඩි ඒ වාහන වැඩි නිසා වාහන ආනයනය කරන එක අඩු කරන්න ඕන. ගරු මන්ත්‍රීතුමෝ. ඒතර වාහන ගේන එක අඩු කරන්න රටේ වාහන වැඩි නිසා මොකද්ද රජයේ ගත්තු ක්‍රියාමාර්ගය? රජයේ ගත්තු ක්‍රියාමාර්ගය තමයි වාහන ගෙන්නන වාහන වලට බදු වැඩි කිරීම. හරිනේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි බදු වැඩි කිරීම. බදු වැඩි කරෙත් එසේ මෙසේ ගානකින් නෙවෙයි. දරා ගන්න පුළුවන් විදියට නෙවෙයි බදු වැඩි කරේ. එතකොට බදු වැඩි කරාම වාහන ගෙන්නන එකේ සීමාවක් පැන වුණා. දැන් බදු වැඩි කරේ කොහොමද ගරු මන්ත්‍රීතුමනි? උදාහරණයක් ඇරියට ගත්තොත් ලංකාවට ගෙන්නන Toyota Land Cruiser වාහනය පෙට්‍රල් එකකට ලංකාවෙන් බදු ගහනවා 2 කෝටි 76 ලක්ෂයක් 2 කෝටි 76 ලක්ෂයක් බදු ගහනවා Land Cruiser වාහනයක් ලංකාවට ගෙන්නනකොට ඊළඟට සාමාන්‍ය Toyota Camry hybrid petrol car එකක් ගෙන්නනකොට ගහනවා 1 කෝටි 24 ලක්ෂයක් ගහනවා The car එක. දැන් මේ තමයි බදු වැඩි කරේ. දැන් රජයේ එක පැත්තකින් කියන්නේ අපි වාහන තදබදයේ නිසා මේ වාහන වලට බදු වැඩි කරනවා. සමහර බදු වැඩි වෙලා තියෙන්නේ ප්‍රමාණය ගරු මන්ත්‍රීතුමනි 100ට බදු වල ප්‍රමාණය 100ට 85කින් තීච් එක 100ට 97කින් වැඩි වෙනවා. 100ට 300කින් තීච් එක 345කින් වැඩි වෙනවා මේ ප්‍රතිශතයක් හට ගන්න. එතකොට මෙහෙම බදු වැඩි කරලා වාහන ගෙන්නන එක අවම කරන්න ඕනේ රටේ වාහන වැඩි කියලා කියන ගමන් ගරු මන්ත්‍රීතුමනි පෞගිය සතියේ කැබිනට් පත්‍රිකාවක් එනවා. ඒ පත්‍රිකාවේ මොනවද තියෙන්නේ? කැබිනට් පත්‍රිකාවක් එනවා ගරු මන්ත්‍රීතුමනි එක්තරා සමාගමකට එක්තරා සමාගමකට ඒ සමාගමේ නම තමයි ගරු මන්ත්‍රීතුමනි vehicle lanka private limited එතුමා දන්නවා මේ සම්බන්ධයෙන් vehicle lanka private limited මේ ආයතනයට ලබා දෙන්න යනවා අමතර කොටස් ගෙන්නන් අමතර කොටස් කියලා කියන්නේ ගරු මන්ත්‍රීතුමනි මේ වාහන 2ට කපපුවා 4ට කපපුවා 8ට කපපුවා කඳ වෙනම බඩ වෙනම ඔළුව වෙනම බොඩි පාර්ට්ස් ගෙන්නන්න දෙනවා. ඒතර 130යි මේකට බදු ගහන්නේ ලංකාවේ අපේ රජය. 130ක් බදු ගහනකොට මේ සමාගමට කියනවා 130යි සාමාන්‍ය බදු ගැහීම මේ සමාගමට විතරක් 30%ට ගහන බද් දෙනුත් 70%ක් ඔහුට දෙනවා බදු සහනය. නියෝජ්‍ය අමාත්‍යතුමනි මේක ලියාගත්. ඔබතුමා රටට ආදරය කරන කෙනෙක් හැටියට. අදින් හොඳයි. 30%යි. ඔව් ඉන්න. 30%යි. සාමාන්‍ය ඒ 30% ගහන එකෙන් බදු සීමාව බදු සහනේ 70%ක් ලබා දෙනවා. මේ වෙහිකල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධිකාරියේ අයිතිකරුව හර්ෂ ඩි සිල්වා. මට පුජ්‍යලයාගෙන් ප්‍රශ්නයක් නැහැ, අදාළ නැහැ. එතකොට දැන් බදු 103.5 ඉඳලා බදු 333.5 එකම් බදු අඩිවාරයෙන් වැඩි කරා. බදු වැඩි කරලා මේ සමාගමට කියනවා බොඩි පාර්ට්ස් ගෙන්නලා වසර 3ක් ඇතුළත වාහන 2250ක් මේ වාහන එකලස් කරලා හදලා මේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවට දාලා මේක ලියාපදිංචි කරන්න ඕන. දැන් ගරු මන්ත්‍රීතුමනි ජපානයට ගියාට පස්සේ ජපානයේ තියෙනවා මූණ හැපිච්චා. ජපානයේ තියෙනවා පිටිපස්සේ හැපිච්චා. අතන මූණ හැපිච්ච එකේ මැදින් කපලා පිටිපස්සේ පැත්ත හොඳට තියෙනවා ඒක ගන්නවා. පිටිපස්සේ හැපිච්ච එකේ පිටිපස්සේ කපලා පැත්තට දාලා අරකේ මූණ ගන්නවා. මූණ අරගෙන ගෙනල්ලා එකලස් කරනවා ගරු සභාපතිතුමනි. එතකොට එකලස් කරාම කෑලි දෙක ගරු ඇමතිතුමනි වාහන දෙකක ලියා නිෂ්පාදනය කරන ජපානයේ රටේ ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන එක බඳ මැද්දෙන් කපල චැසියත් එක්ක හරියට මෙහෙට ලංකාවට ඇවිල්ලා මේ දෙක එකට එකතු කරනවා. එකට එකතු කරන කොට ගරු මන්ත්‍රීතුමනි ගණන් හදලා බලන්න 30%යි කොටස් ගෙන්නන්න ඒකෙන් 70%ක් බදු සහනේ හම්බ වෙනවා. කෑලි දෙක එකතු කරනවා. එකතු කරනකොට මම මුලින් කියපු ලෑන්ඩ් ක්‍රූසර් වාහනයක් නම් අපිට එකතු කරාට පස්සේ ලංකාවට අයවී යුතු බදු ගාස්තුව 2,76,00,000යි. 2,76,00,000ට ජපානයෙන් ඔය කෑලි දෙක ගන්න යයි උපරිම මිල 115ක් ලංකාවේ මුදලින් 115ක් හැපිච්ච වාහන 115යි එකතු කරලා ආපෞසරයක් මෝටර රථ දෙපාර්තමේන්තුවේකට මේඩ් ඉන් ශ්‍රී ලංකා හරි කියලා මේ කියන විදිහට අනුමැතිය කැබිනට් පේපර් එකේ ලැබුණම මේ කියන විදිහට හම්බ වුණාම මේ වාහනේ ආපහු විකුණනවා ලංකාවේ කෙනෙකුට 1,350න් ඉහළට 1,350යි 340යි 320යි තරගල විකුණනවා. ගරු මන්ත්‍රීතුමනි මේ වගේ පනත් ගෙනල්ලා රටේ එක පැත්තකින් රටේ ආදායම් ගැන හිතනකොට අනිත් පැත්තෙන් රටේ තියෙන රතවාහන තදබදය ගැන හිතනකොට මේ පැත්තෙන් එක පුජ්‍යලයෙකුට විතරක් මේ කැබිනට් පත්‍රිකා ගේන එකේ තින වමනාව මොකද්ද කියන ප්‍රශ්නාර්ථය අප ඉදිරියේ තියෙනවා. රට ඉදිරියේ
ඔන්රබල් මිනිස්ටර්
ඔබතුමාගේ වෙලාවෙන් මට ඕනේ. රයිට්. නැත ඔබතුමා උත්තර දෙන්න.
ඔන්රබල් ඩිපුටි මිනිස්ටර්
මේකට නඩු තීන්දුවක් තියෙනවා. ඒ නඩු තීන්දුව අනුව තමයි මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේක ගැන වටරට ආනයනය කරනවාගේ විශාල ප්‍රශ්නයක් තියෙන බව මම දන්නවා. ඔබතුමා ඒක සම්බන්ධ දන්නවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ගැන බය වෙන්න ඕනේ නැහැ. මේක මම හිතන්නේ ඒ නඩු තීන්දුව මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ තව නඩු තීන්දුව දෙකක් තියෙනවා. ඒ නිසා ඒ ඔක්කොම මේ මත ක්‍රියාත්මක වෙන්නේ.
සාඩ් එකේ නියෝජ්‍ය අමාත්‍යතුමා කියපු එක මම වාර්තා වෙනවා. ඒක හොඳයි. මොකද හේතුව මේක ක්‍රියාත්මක හැබැයි සමාන නියෝජ්‍ය අමාත්‍යවරයා දන්නෙත් නැහැ. අමතිවරයා දන්නෙත් නැහැ. කැබිනට් පේපර් එක එනවා. එහෙම දේවල් සිද්ධ වුණා මේ අවුරුදු දෙක ඇතුළත යහපාල ආණ්ඩුවේ. ඔබතුමා සද්භාවයෙන් මේක කියන්නේ. ඒක මම පිළිගන්නවා. මම දැන් ඉතුරු ටික මම එන්න හදන්නේ. එතකොට සද්භාවයෙන් ඔබතුමා කියන්නේ. හැබැයි ඔබතුමාවත් අමතිතුමාවත් දන්නේ නැතුව මේ කැබිනට් පේපර් වෙනවා. මුදල් ඇමතිතුමා තමුන්නාසලගේ මුදල් ඇමතිතුමා අපිට හොඳයි ඔබට හොඳ නැහැ. අපිට හොඳයි. විපක්ෂයට අපිට හොඳයි ඔහු ඉන්න එක. ඔය ඉන්න තරමට අපිට රටේ මිනිස්සුගේ පූර්ණ ආශිර්වාදය ලැබෙනවා. ඔබට හොඳ නැහැ. ඒ නිසා මම කියන්නේ ඔබතුමා වෙනුවෙන් කතා කරන මුදල් ලැබතුමා වෙනුවෙන් කතා කරොත් ඔබතුමාට ගමේ යන්න බැරි. ඒක ඇත්ත தත්ත්වේ. එතකොට මම අහන්නේ ගරු යහපාලන ආණ්ඩුවට ගැළපෙනවද නියෝජ්‍ය අමාත්‍යතුමනි? යහපාලන ආණ්ඩුවට ගැළපෙනවද මේ වගේ වැඩ? එක පුජ්‍යලයකට තමුන්නාසි කියපේක හරි. අධිකරණයේ තීන්දුවට පයින් ගසා වාහන ජාවාරමට කැබිනට් අනුමැතියට යන්න හදන. කැබිනට් මේ මේ සිද්ධිය අදයිය සිද්ධියක් නෙමෙයි. අදයිය සිද්ධියක් නෙමෙයි. පහුගිය දවසකදී ලමුන්නාසේ දන්නවා. ඔව්. පොඩක් ඉන්න. කවුරු කෙරුවත් මේවා වැරදි. කවුරු කෙරුවත් වැරදි. වැරදි කළා තිබුණා නම් ඒ වැරදි කළා තිබුණා නම් අපේ ආණ්ඩු හරි පරදින්න හේතුව වෙන්න ඇති. මම පිළිගන්නවා. නමුත් දැන් තියන්නේ වැරදි වැරදි කරපු ආණ්ඩුවක් නම් ඒ ආණ්ඩුව යවලා මොකටද යාපාලන ආණ්ඩුව ඇවිල්ලා මේ වගේ අමු යවරකම් කරන්නේ. අමු අමු යවරකම් කරන්නේ. තමුන්නාසේ හොඳ කෙනෙක්. තමුන්නාසේලා කෙලින් කතා කරන්න මේවට. තමුන්නාසේ මම කියන්නේ නැහැ ඒවට සම්බන්ධ නැහැ. මෙතුමා මම කියන්නේ නැහැ. මෙතුමල්ලා මේවා බලනවා. මේකයි මම අහන්නේ. දැන් මේ කියන වාහන ගරු මන්ත්‍රීතුමනි මේ කියන පෞගිය දවසේ දූෂණ වර්ධන පානදුරේ යුනිට් එකෙන් ගිහිල්ලා මේ කියන වෙයිකල් ලංකා සමාගයේ මිනුවන්ගඩ තියෙන අංග මේවකට ගිහිල්ලා යාඩ් එකට ගිහිල්ලා වාහන 54ක් අත්අඩංගුවට ගත්තා. 54ක්. එතන වාහන 54ක් දැන් කැබිනට් පේපරේ මෙහෙ හැදෙනවා. කැබිනට් පත්‍රිකාව මෙහෙ හැදෙනකොට මේ පැත්තෙන් වාහන ටික ගෙනල්ලා ඉවරයි. එතන කොහොමද මේක රේගුවෙන් ආවේ? කැබිනට් පත්‍රිකාව තාම හැදිලා නැහැ. බාගෙට හැදෙනවා. එහෙනම් ඌට කියනවා කැබිනට් පත්‍රිකාව අපි අනුමත වෙනවා. බය නැතුව
කරු මන්ත්‍රීතුමා විනාඩි 5ක් තියෙනවා.
ඔව්. මේ අර අනිත් වෙලාවත් දැම්මද?
ඔකව දෙන්න.
හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ නිසා දැන් මේ කැබිනට් පත්‍රිකාව හැදෙනකොට මේ වාහන ටික මේ විදිහට එනවා ගරු මන්ත්‍රීතුමා. දැන් මේ වාහන ටික ඇවිල්ලා මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් මන්ත්‍රීතුමා හිතන්න. ඔබතුමා හිතන්න. මේ වාහන වල ප්‍රමිතිය මොකද්ද? මේ වාහන ප්‍රමිතිය මොකක් වෙයිද? මේ වාහන පාරේ යනකොට මොන වගේ තත්ත්වයකට උදා වෙන්න පුළුවන් වේද? එතන මේ නිමල් සිරිපාල ගරු ඇමතිතුමාත් නියෝජ්‍ය ඇමතිතුමාත් මේ වගේ නියෝග පනවල ගැසට් නිවේදන දාලා රටේ මිනිස්සුන්ට නීති හදලා බෝඩ් ගහලා කහිර පපන්න මේ වගේ දේවල් කියලා නීති හදලා දුන්නත් අර මම කියපු විදිහට කෑලි දෙක ඒ පැත්තට මේ පැත්තට හයි කරලා යන වාහන වලින් මොන වගේ තත්ත්වයක් එක පැත්තෙන් උදා අනතුරු බහුල තත්ත්වයක් උදා වෙනවා. අනිත් පැත්තෙන් මේ රටට එන්න තියෙන බදු මුදල් බිලියන ගණනාවක් බිලියන ගණනාවක් ගරු නියෝජ්‍ය ඇමතිතුමනි මේ 2225ක් වාහන ලංකාවට මේ කියන විදිහට ගෙන්නලා මේ ව්‍යාපාරය ආරම්භ කෙරුවොත් තමුන්නාසලගේ ආණ්ඩුවට ලැබෙන්න තියෙන මුදල හරියටම බිලියන 40ක් ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 40ක් තමුන්නාසලට පාඩු වෙන්නේ බිලියන 40ක් ඒ බිලියන 40ක් එක පැත්තකින් පාඩු වෙන ගමන් අනිත් පැත්තෙන් තමුන්නාසල මේ අද ගහන ගැසට් නිවේදනවල ක්‍රියාත්මක භාවයේ මොකක්ද ඒක පැත්තක් අනිත් පැත්ත මුදල් ඇමතුමාට මුදල් ඇමතුමත් එක්ක කතා කරන්නේ නැද්ද මේ රටේ වාහන ආනයනය කරන සමාගම්වල ඉන්න ව්‍යාපාරිකයෝ මේ රටට වාහන ආනයනය කරන සමාගම් තියෙනවා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයෝ එතන සිංහල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් ද්‍රවිඩ වෙන්න පුළුවන් ඒ ව්‍යාපාරිකෝ එතන ඒ ව්‍යාපාරිකයෝ කිසි කෙනෙක්ගෙන් ගෙනල්ලා ඇහුවද අපි මෙන්න මෙහෙම දෙයක් කරන්න යනවා කියලා ඇහුවද නෑ ගරු මන්ත්‍රීතුමනි එහෙම ඇහිල්ලක් නෑ හරි එහෙම ඇහිල්ලක් නෑ දැන් මට
honorable deputy minister
ඔබතුමා මට දෙන්න මම අහන් ඉන්නවා ඔබතුමා උත්තරේ ඔබතුමා අහන් ඉන්න
honorable deputy minister
අද ඒ මොටරත අනයන කරන ව්‍යාපාරිකයන් සමග සාකච්ඡාවක් තිබුණා මුදල් අමාත්‍යාංශය සමග ඒ එතුමාලා ඉල්ලීමක් කළා ඒ නිසා අපි මේ පිළිබඳ සලකා බලලා මේ පිළිබඳ ඉදිරියේදී ක්‍රියා කරනවා අද කැබිනට් එක මේක අනුමත කළේ
ඔබතුමාත් එක්ක ඔබතුමාලා අමාත්‍යාංශද තිබුණේ
තිබුණා
නේද ඔබතුමාලා එක්කනේ ඒ අය සාකච්ඡා කරේ
අද සාකච්ඡා කළා
ඔව් ඒක තමයි නෑ ඔබතුමාලා එක්ක සාකච්ඡා කරා නම් මම මේක හිතනවා විශ්වාසයක් තියෙනවා නමුත් වෙලා තින්නේ අර විශේෂ අදාළ මුදල් අමාත්‍යාංශේ නිලධාරි නෙවෙයි තීන්දුව ගන්නෙ නිලධාරි නෙවෙයි තීන්දුව ගන්නෙ ඔය 2250 ගාන හදලා බලන්නකෝ ගරු මන් නියෝජ්‍ය ඇමතිතුමනේ ඔබතුමා දන්නේ නැහැ මේකේ ගාන හදලා බලන්න 2250 දැනට මුදල් අමාත්‍යාංශයෙන් කියනවා අර අල්ලගත්තු ටික නිදාස් කරන්න කියලා අල්ලගත්තු ටික නිදාස් කරන්න කියලා මුදල් අමාත්‍යාංශයෙන් ලියුම් යවනවා ඒකයි ඇත්ත தত্ত্বය නමුත් ප්‍රශ්න වෙලා තියෙන ඔබතුමා නොදැනුවත් මුදල් අමාත්‍යාංශයේ මේ වාහන 2250 එක පුජ්‍යලයකට දීම යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට හරියද යහපාලන ආණ්ඩුව එදා අපි තමුන්නාසලා ඔය පුටිය වාඩි කරනවා මේ පැත්තින් නම් මොනවද ඇව්වේ මේවට කෝ ටෙන්ඩර් ප්‍රතිපාටියක් තියෙනවද විවෘතව මේවක් එළියට දෙනවද කෝ ඒක ඒවතින දේවන්නේ ඒව ක්‍රියාත්මක වෙලා නැහැ ඊළඟට මේ වාහන 2250 එක පුජ්‍යලෙකුට විතරක් කරන්න යන දේ ලංකාවේ මේ ඩීසල් නැවුණු විදියකට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න යනවා මේ ක්‍රියාත්මක කිරීමෙන් මොකක්ද ඇති වෙන තත්ත්වය ඒක පැත්තකින් මේකේ නොයිකුත් කතන්දර කියයි මේ වාහන එනකොට කියයි මේවා ගන්න යනකොට කියන්නේ මේ වාහන 2250 ගේනකොට ලොකු කර්මාන්ත ශාලාවක් හැදෙනවා කර්මාන්ත ශාලාවෙන් රැකියා මෙච්චර බී වෙනවා රැකියා ටික බී වුණාට පස්සේ රැකියා වෙළඳ පොළට හොඳයි මිනිස්සු දියුණු වෙනවා ඊට පස්සේ වාහන අඩුවට ගන්න පුළුවන් වෙනවා අපි වාහන අඩුවට ගන්නවා දෙකට කපපු කෑලිද ඒ පැත්තේ හතරට කපපුවා මෙහෙන් එක්කව් කරලා ගන්න ඕනේ ඊට පස්සේ උප්පැන්නේ තිනකොට උප්පැන්නේ අම්මා එක්කෙනේ තාත්තා වෙන එක්කෙනෙක්ගේ එක මෙහෙගෙන ආවටද එක 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 තාත්තා එක අම්මයි කියලා ආපහු උප්පැන්නයක් දෙන්න කියන එකද කියන්නේ මේක මහා ජාවාරමක් ගරු මන්ත්‍රීතුමනි මේ ජාවාරම ඉදිරියට ක්‍රියාත්මක කරනවට මේක ක්‍රියාත්මක කරොත් මේ රටේ විනාශය මේවා තමයි රටේ ආර්ථික කඩාවැටීමට හේතු මේ රටේ ආර්ථික කඩාවැටීමට හේතු බැඳුම් කරේ මහා වංචාව තමයි මේ රටේ ආර්ථිකයේ කඩාවැටීමට
ප්‍රධාන සාධකය කාලය අවසානයි
ආ විනාඩියයි ඔබතුමා මගේ මිත්‍රයා ඔබතුමා මට බොහොම හිතවත් හරි ආදරේ ඒ හින්දා තව විනාඩියක් දෙන්න ඕ ඒ නිසා ගරු මූලාධාර මන්ත්‍රීතුමනි බැඳුම් කරේ හොරකම තුලින් තමයි රුපියල් 50ට 55ට හාල් කිලෝයක රුපියල් 135ට ගියේ පොල් ගෙඩිය රුපියල් 30 ඉඳලා රුපියල් 75ට ගියේ බැඳුම් කර වංචාවෙන් බැඳුම් කර වංචාවෙන් ඇද බිලියන් ගානක පාඩුව තමයි අපි මේ ගෙවන්නේ බැඳුම් කර වංචාවෙන් ඇතිවෙච්ච බිලියන් ගානක පාඩුව හා සමාන මහා පාඩුවක් මේ වෙන්නේ මේ හොරකමක් වෙන්නේ මේ හොරකමට මුදල් අමාත්‍යාංශයේ මහා ගහ ඉඳලා ඉතුරු ගස් ටික ලෑස්ති වෙලා ඉන්නවා මේ ගනුදෙනු කතා වුණේ කොහෙද මේවා කොහෙද කතා කරගත්ත මේවා ගනුදෙනු මේ වෙනකොට භාගයක් ගිහිල්ලා ඉවරයි මේ වෙනකොට මේ ගනුදෙනු ගිහිල්ලා මේ කරන්න යන්නේ එක පැත්තකින් ලංකාවේ මේ සම්බන්ධයෙන් වාහන අනිසි වාහන ලංකාවට ඇවිල්ලා ලංකාව විනාශ කරන තත්ත්වයකට පරිවර්තන වෙනවා ගරු මන්ත්‍රීතුමනි ඒ නිසා අපි කියනවා නිමල් සිරිපාල ගරු ඇමතිතුමනි තමුන්නාසේ අවධානයට යොමු කරනවා තමුන්නාසේ මේ අනු කමිටුවෙත් ඉන්නවා කරුණාකරලා මේ කැබිනට් පත්‍රිකාව ආවිල්ලා මේක ක්‍රියාත්මක කර රටේ ආර්ථිකය එක පැත්තකින් කඩනවා අනිත් පැත්තෙන් අනතුරු බහුල වෙනවා අනිත් පැත්තෙන් රට විනාශ වෙන හොර මගඩි යන තත්ත්වයටපත් වෙනවා මම කියනවා බුද්ධිමත් ඇමතිවරු මෙතන කීප දෙනෙක් ඉන්නවා තමුන්නාසලා යහපාල නාණ්ඩුවේ ඉන්න මිනිස්සු හැටියට ගමට යන්න ඕන මිනිස්සු හැටියට මේවට විරුද්ධව නැගිටින්න මේවට විරුද්ධව කතා කරන්න තමුන්නාසර අවශ්‍ය කරන සියලු ලිපි ලේඛන ටික අපි දෙන්න ලෑස්ති කියන එක මතක් කරමින් ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වේලාව ලබා දීම
බොහොම ස්තුති ඔන්ඩබල් නෙල්සන් පෙරේරා you have 10 minutes order please ඔන්ඩබල් ලක්කි ජයවර්ධන to the chair
ගරු ඇමතිතුමා කතා කරනවා.
ගලු මූලාසන මන්ත්‍රීතුමනි මෝටර් වාහන පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වීමට හැකිවීම ගැන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මෝටර් වාහන පනත ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුලින් ඉතාම කාර්යක්ෂම ඒ වගේම ආරක්ෂාකාරී ප්‍රවාහන පද්ධතියක් අපේ රටේ ඇති කිරීම සඳහා අපි සියලු දෙනාම කැපෙන්න ඕනේ කියන ඒ කැපෙන්න ඕනේ කියන ඒ අදහස ඉදිරිපත් කරමින් මගේ කතාව මම ආරම්භ කරනවා විශේෂයෙන්ම 2016 වෙනකොට අපේ රටේ අවසකට ජීවිත 7කට වඩා මේ මෝටර රථ අනුතුරු වලින් නැති වෙලා තියෙනවා විශේෂයෙන්ම 2016 වර්ෂයේදී හදිසි අනතුරු වලින් මරණ 2801ක් අපේ රටේ ඉතාම වටිනා ජීවිත නැති වෙලා තියෙනවා. ඒ වගේම පොලිසියට දන්වන අනතුරු පමණක් දවසකට 105ක්ට වඩා වෙනවා. පොලිසියට දන්නන් නැති විශේෂයෙන්ම රක්ෂණ සමාගම් වලින් පියවන අනතුරු මං හිතන්නේ 1370කට වඩා මං හිතන්නේ මේ රටේ මේක මං හිතන්නේ ඊටාම අපේ මේ පාර්ලිමේන්තුව අවධානය යොමු කර යුතු ප්‍රශ්නයක්. අපි මේක නිදහස අපිට ලැබිලා දැන් අවුරුදු 69ක් වෙනවා. අපි මෙච්චර කාලයක් තිස්සේ අපි විශේෂයෙන්ම මැදි ආදායම් රටක් හැටියට අපි කිව්වත් අපිට තාම මේ මාර්ග පිළිබඳ ප්‍රශ්නය අපිට විසඳන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේක බලපාන්නේ අපිට ආර්ථික වශයෙන් පමණක් නෙමෙයි. ආර්ථික වශයෙන් අපි අනිත් රටවල් එක්ක අපි තරඟ කරනවා. අපිට ඉතාම කාර්යක්ෂම සහ ආරක්ෂාකාරී මාර්ග පද්ධතියක් නැත්තම් අපේ ආර්ථිකයට ඒක විශාල වශයෙන් බලපානවායි කියලා මං හිතන්නේ අපි සියලුම මන්ත්‍රීවරුන් මේ සභාවේ පිළිගන්නවා. ඒ වගේම අපේ සමාජීය ප්‍රශ්න විශේෂයෙන්ම මරණ 2801ක් දවසකට මරණ 7ක් මේ රටේ සිදු වෙනවායි කියන්නේ මේ හින්දා අපිට මේ ගරු සභාවේ අවධානය යොමු කර යුතු ප්‍රශ්න. විශේෂයෙන්ම මේකට අපි කොහොමද සීමාවල් පනවලා නීති රීති ගෙනෙල්ලා ඒවා ක්‍රියාත්මක කරලා කොහොමද අපිට වෙන රටවල් අපිටත් වඩා නොදියුණු රටවල් වල තියෙන ඒ කාර්යක්ෂම සහ ආරක්ෂක ඒ මාර්ග පද්ධතිය ඒ වගේම විනීත රියදුරන් ඒ වගේම ඒ තුලින් කොහොමද අපි සංවර්ධනය වෙන්නේ සමාජයක් වශයෙන් ඉස්සරහට යන්න කොහොමද කියලා අපි හොඳින් හිතලා බලන්න ඕනේ. විශේෂයෙන්ම මේ මරණ පමණක් නෙමෙයි ආබාධිත වෙන තුවාල වෙන ඒ තුලින් රැකී රක්ෂා විනාශ වෙන රැකී රක්ෂා කරගන්න බැරි වෙන ඒ වගේම අපේ විශේෂයෙන්ම ජීවන වියදමට මේ තුලින් ඇතිවන හානිය මං හිතන්නේ අපි සියලු දෙනාම මේ අවස්ථාවේදී හොඳින් හිතලා බලලා විශේෂයෙන්ම මේවා වෙන්නේ මොකද කියලා අපි ඒවලට ඒ පිළියම් යෙදීම සඳහා අපි මේ රටේ කතිකාවක් ඇති කරගත යුතුයි කියන ඒ අදහස මං ඉදිරිපත් කරනවා. දැන් මේක බලපුවම අපිට මේ ප්‍රශ්නය විදේශ කුමන්ත්‍රණයක් කියන්න බෑ. නැත්තම් නිදහස් අධ්‍යාපනයක් නැති හින්දා අපේ රටේ ඇති වෙනවයි කියලා කියන්න බෑ. අපේ රටේ ජනතාවට අකුරු කියන්නේ නැතුව නැත්තම් අපේ ජනතාව ආගම දහම අදහන්නේ නැතුව නැත්තම් 2500ක අපිට ඉතිහාසයක් නැතුව ඒ වගේ දේවල් කියලා අපිට මං හිතන්නේ මේ ප්‍රශ්නේ පැනලා යන්න බෑ. මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මේ රටේ ඇතුළෙමයි. මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මේ රටේ ජීවත් වෙන ජනතාවගෙන් සහ ඒ සම්බන්ධ ආයතන ඒ සියලු දේම මං හිතන්නේ හරි හැටියට තමන්ගේ වගකීම ඉටු නොකර හින්දා තමයි කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි. දැන් බලන්න ඕනම රටක මේ පොදු මාර්ග පද්ධතියට යම්කිසි වාහනයක් එලවන්න එනවා නම් රියදුරු බලපත්‍රයක් ගන්න ඕන. රියදුරු බලපත්‍රයක් ගන්නකොට වෙනත් රටවල් ඒ රියදුරු බලපත්‍රය දෙන්න ඉස්සෙල්ලා ඒ රියදුරාව හොඳට පරීක්ෂා කරලා බලනවා. ඒ රියදුරාට විනීතව ඒ තියෙන නීති රීති අනුකූලව ඒ මාර්ග පද්ධතිය ධාවනය කරලා අනිත් අහිංසක ජනතාවගේ ජීවිතය බිල්ලට ගන්න නැතුව අනිත් ජනතාව ආබාධිත තත්ත්වයට පත් කරන්න නැතුව රටේ ආර්ථිකයට පහරක් ගහන්න නැතුව වාහන තදපදය වැඩි කරන්න නැතුව මේ මාර්ගවල යන්න පුළුවන්ද කියලා බල්ලා තමයි ඒ රියදුරු බලපත්‍රය දෙන්නේ. ඒක ඊටාම විශාල වගකීමක්. එහෙම වැරදි රියදුරු බලපත්‍ර දෙන්න ගිහිල්ලා තමයි අද අපේ රටේ මේ විනය නැතුව අද මං හිතන්නේ විශාල වශයෙන් රියදුරු අනතුරු සංඛ්‍යාවක් අද ඇති වෙලා තියෙනවා. මං හිතන්නේ ඒකද විශේෂයෙන්ම අපි බලන්න ඕනේ. දූෂණය හා වංචාව පහුගිය දවස්වල මේ රියදුරු බලපත්‍ර දෙන ස්ථානවල මං හිතන්නේ විශාල වශයෙන් ඇති වුණා. ඒ වගේම රියදුරු පාසල්වල ගුණාත්මක භාවය ඒ වගේම රියදුරු පාසල් පංගුවක් වෙලාවට ඒ තමන් පුහුණු කරන රියදුරන්ව සමත් කරලා රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදලා ඒවා තමන්ගේ වගකීමෙන් පැහැර අරලා මුදල් අරගෙන ඒ රියදුරන්ව අද මහමාර්ගවලට දාලා තියෙන ප්‍රතිවිපාක මං හිතන්නේ අපි සියලු දෙනාම අපි දකිනවා. ඒ වගේම තමයි අපි තව පැත්තකින් බලන්න ඕනේ පොලිසිය. දැන් ශ්‍රී ලංකා පොලිසියට තමයි මේ රටේ තියෙන නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා බලය ලබා දීලා තියෙන්නේ. පොලිසියට තමයි මේ වගකීම ලබා දීලා තියෙන්නේ. අපි ඒ ගමන් කරන ඒ මාර්ග වල ඒ රියදුරන් හරි හැටියට නීති රීති උල්ලංඝනය කරන්නේ නැතුව උල්ලංඝනය කරනවා නම් ඒගොල්ලන්ට දඩ ගහලා ඒගොල්ලන්ව යම්කිසි නීතියට යටත් කරෝලා ඒ මාර්ග හරි හැටි ආරක්ෂාකාරීව තියාගන්න පොලිසියට වගකීමක් දීලා තියෙනවා. අද වෙනකොට අද පොලිසිය ස්වාධීන පොලිස් කොමිෂනරක් යටතේ අද ක්‍රියාත්මක වෙනවා. ඉතින් කාටවත් කියන්න බෑ මේ පොලිස් සේවයට ඇඟිලි ගැහුවා මේක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. නමුත් අපි පොලිස්පතිතුමාගෙන් අහනවා. අද මේ රටේ අනතුරු සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. අද මේ රටේ මාර්ග තදබදය අද අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපිට කියන්න තියෙන්නේ අපි දැකලා තියෙනවා පංගුවක් වෙලාවට පොලිස් නිලධාරී ඉන්නවා මේ පාර්ලිමේන්තු පාරෙත් ඉන්නවා. රියදුරුන් මං හිතන්නේ නීතිය කඩනවා. නමුත් කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. නිකන් අහක බලාගෙන ඉන්නවා මේ රියදුරු ඕන තරම් නීතිය උල්ලංඝනය කරනවා. ඉතින් මං හිතන්නේ මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒ වගකීම පැහැරහැරීම තුලින් අපේ ආර්ථිකයට විශාල පහරක් අපේ සමාජයට විශාල පහරක් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක ගැන පියවරක් මං හිතන්නේ අවුරුදු ගණනාවක්ම කතා කරත් මේ ගැන පියවරක් අද වෙනකොටත් මං හිතන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට ගන්නට බැරි වෙලා තිබීම ගැන අපි කනගාටු වෙනවා. විශේෂයෙන්ම මේක ජාතික ප්‍රශ්නයක් හැටියට සලකලා ඔය අධිවේගීව යන වාහන විතරක් නෙමෙයි අපේ රටේ තියෙන අපේ රටේ අනිත් ජනතාවගේ ආරක්ෂාවට තියෙන නීති රීති උල්ලංඝනය කරන රියදුරන් මං හිතන්නේ දඩ ගැසීම සහ ඒගොල්ලන් නීතියට යටත් කිරීම මං හිතන්නේ පොලිස් ඒ දෙපාර්තමේන්තුවේ වගකීම බව විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න. ඒ වගේම මේ පාර්ලිමේන්තුව ගත්තහම අපි මේ රටේ ඒ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුම්
සැපීම කාලය අවසන්යි.
ඔව් මට මිනිත්තුවක් දෙන්න. ඒ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පාර්ලිමේන්තුව තමයි ඒකට වග කියන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවේ වගකීම තමයි ප්‍රශ්නේ හොඳින් අඳුනාගෙන ඒකට නීති රීති ගේන්න ඕනේ. ඒව අවම කිරීම නැත්තම් නැති කිරීම. දැන් පහුගිය කාලේ දඩය වැඩි කරන්න කියලා අපි කතා කරා. නමුත් අද වෙනකන් ඒ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. මං හිතන්නේ අපිට ජනතාවට යම්කිසි ආරක්ෂාවක් දීම සඳහා මේ නීති රීති කඩන රියදුරන් හට යම්කිසි සාධාරණ දඩයක් ගහලා මේ නීතියට යටත් කරලා ඒ ආරක්ෂාව සහිතව අපේ මාර්ග පද්ධතිය නැවත අපි සකස් කරලා අපි ඉදිරියට යන්න ඕනේ කියමින් මම කතාව අවසන්
කරනවා. ස්තුතියි. හොනරබල් ඩග්ලස් දේවානන්ද.
சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களை, உலக சுகாதார ஸ்தாபனம் கடந்த வருடம் வெளியிட்டிருந்த ஒரு அறிக்கையில் உலகில் 12.5 லட்சம் பேர் ஒவ்வொரு வருடமும் வீதி விபத்துக்களில் பலியாவதாகவும் இதன்படி பார்க்கும் பொழுது நாளொன்றுக்கு 3472 பேர் பலியாவதாகவும் இவர்களில் அதிகமானோர் 19 வயதுக்கும் 29 வயதுக்கும் உடைப்பட்டோர் என்றும் மரணங்கள் நிகழ்வதற்குரிய காரணங்களில் வீதி விபத்துக்கள் 9வது இடத்தை வகிப்பதாகவும் 2030ஆம் ஆண்டளவில் இது 7வது இடத்தை பிடித்துவிடும் என்றும் தெரிய வருகின்றது. மேலும் குறைந்த மற்றும் நடுத்தர வருமானத்தை கொண்ட நாடுகளில் வீதி விபத்து மரணங்கள் 90% நிகழ்வதாகவும் போக்குவரத்துக்குரிய அவசியமான உட்கட்டுமானங்கள் அபிவிருத்தி கொள்கை மாற்றங்கள் மற்றும் வேக கட்டுப்பாட்டு முறைமைகள் என்பன சிறப்பாக இல்லாமையே இதற்கு காரணம் என்றும் அதில் தெரிவிக்கப்படுகின்றது. நமது நாட்டில் ஏற்பட்டு வருகின்ற வீதி விபத்துக்களை பார்க்கின்ற பொழுது தற்போது அது ஒரு தேசிய பிரச்சனையாக உருவெடுத்திருப்பதையே அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இதன்படி வருடம் ஒன்றுக்கு சுமார் 60,000 வீதி விபத்துக்கள் நமது நாட்டில் ஏற்படுவதாகவும் இவற்றில் சுமார் 3,000 அதிகமான மக்கள் மரணமடைவதாகவும் பொதுவான புள்ளி விவரங்கள் தெரிவிக்கின்றன. இந்த வகையில் கடந்த 10 வருடங்களில் வீதி விபத்துக்கள் காரணமாக எமது நாட்டில் 25,000 அதிகமான மக்கள் மரணமடைந்து உள்ளனர் என்றும் சுமார் 50,000 அதிகமானோர் படுகாயங்களுக்கு உட்பட்டுள்ளனர் என்றும் தெரிய வருகின்றது. இவ்வாறான விபத்துக்கள் காரணமாக எமது சமூகத்துக்கு பயனுள்ள பலரை நாம் இழக்கின்ற அதே நேரம் இவ்வாறு மரணங்களால் பாதிக்கப்படுகின்ற குடும்பங்களின் நிலைமைகளும் பாரியதொரு பிரச்சனையாகவே உருவெடுக்கின்றது. எனவே இப்பிரச்சனையை தேசிய பிரச்சனையாக உருவெடுத்திருப்பதை குறைத்து கொள்ளும் வகையில் உரிய செயல்பாடுகளை உடனடியாகவும் உறுதியாகவும் முன்னெடுக்கப்பட வேண்டியது அத்தியாவசியமாகும் என்பதை நான் இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். வீதி விபத்துக்களை தடுப்பது தொடர்பில் உறுதியான நடைமுறைகளை செயல்படுத்துகின்ற போது போக்குவரத்து போலீசாரின் பொறுப்புகள் பாரியவையாகும். இந்த வகையில் பார்க்கின்ற பொழுது குற்றங்கள் இழைக்கும் வரையில் மறைந்து நின்று பார்த்து கொண்டிருப்பதை விட்டு பின்னர் அவர்களை பிடித்து தண்டனைகளுக்கு உட்படுத்துவதை விட குற்றங்கள் நிகழும் முன்பதாக அவற்றை தடுக்க தக்க வழிவகைகளை ஆராய்ந்து அவற்றை முன்னெடுப்பதே சிறந்த செயற்பாடாக இருக்கும் என்பதை இங்கு அவதானத்துக்கு கொண்டு வர விரும்புகின்றேன். அதாவது போலீசார் மறைந்திருக்கின்ற நிலையில் சாரதிகள் அசட்டை போக்கிற்கு உட்பட்டு அதனால் ஏற்படக்கூடிய விபத்துக்களும் உண்டு. எனவே போலீசார் நேரடியான பார்வையில் வாகன சாரதிகளுக்கு தெரியக்கூடிய வகையில் வீதிகளில் பணியாற்றுகின்ற நிலையில் சாரதிகள் வெளிப்படையக்கூடிய சாத்தியங்களே ஏராளமாகும். அந்த வகையில் வீதி விபத்துக்களின் வேகத்தை கட்டுப்படுத்துவதற்கும் பல்வேறு நடவடிக்கைகள் முன்னெடுக்கப்பட வேண்டியுள்ளன. எமது நாட்டை பொறுத்தவரையில் பெரும்பாலும் அதிகாலை வேளைகளில் வாகன விபத்துக்கள் இடம்பெறுவது அதிகரித்து காணப்படும் ஒரு நிலைமையும் உள்ளது. இதனை தடுப்பதற்கு ஏதுவாக போக்குவரத்து போலீசாரின் சேவையை குறிப்பாக பிரதான வீதிகளில் இரவு 12 மணி முதல் அதிகாலை 6 மணி வரையில் பரவலாக விஸ்தரிப்பதற்கும் வேகத்தடைகளையும் கண்காணிப்பு உபகரணங்களையும் அவ்வீதிகளில் மேலும் வலுவுள்ளதாக அமைப்பதற்கும் உரிய நடவடிக்கைகள் எடுக்க வேண்டும் எனவும் கேட்டுக்கொள்கின்றேன். அதே நேரம் தகுதியற்ற சாரதிகளை இனம் காண்பதற்கான சோதனை நடவடிக்கைகளை பரவலாக முன்னெடுத்தல் விபத்துக்களிலிருந்து தவிர்த்து கொள்ளும் வகையிலான விழிப்புணர்வுகளை மக்கள் மத்தியில் ஏற்படுத்துதல், தகுதியானவர்களுக்கு மாத்திரம் சாரதி அனுமதி பத்திரங்களை வழங்குதல், குடிபோதையில் வாகனங்களை செலுத்துவோரை பிடிப்பதற்கு விசேட வேலைத்திட்டம் ஒன்றை வலுவுள்ளதாக முன்னெடுத்தல், வீதி ஒழுங்கு வீதிகளை மீறுகின்ற சாரதிகள் மற்றும் பாதசாரதிகளுக்கு எதிராக சட்ட நடவடிக்கைகளை நடைமுறைப்படுத்துதல், கட்டாக்காளி விலங்குகள் மற்றும் வளர்ப்பின விலங்குகள் பாதைகளில் ஊடுருவதை தடுப்பது தொடர்பில் உள்ளூராட்சி மன்றங்களின் ஊடாக நடவடிக்கை எடுத்தல் போன்ற விடயங்கள் இங்கு முக்கியத்துவம் பெறுகின்றன. வீதி விபத்துக்கள் காரணமாக பலியாகுகின்றவர்களின் தொகைக்கு சமாந்தரமான தொகையினர் அங்கவீனப்படுத்தப்படுகின்றனர். இவ்வாறு அங்கவீனமானோர் தொடர்பில் இதுவரை ஒழுங்கான கணக்கெடுப்பு எமது நாட்டில் மேற்கொள்ளப்படவில்லை என்றே கருதுகின்றேன். அந்த வகையில் எமது நாட்டை பொறுத்தவரையில் மனித உழைப்பு தொடர்பில் வருடாந்தம் ஏற்படுகின்ற நஷ்டமானது சுமார் 200 மில்லியனுக்கு அதிகமாகும் என தெரிய வருகின்றது. வீதி விபத்துக்களை கூடிய வரையில் குறைப்பதற்கு சர்வதேச ரீதியில் இனம் காணப்பட்டுள்ள ஒரு விடயத்தையும் இங்கு குறிப்பிட விரும்புகின்றேன். அதாவது உழைப்பியலை அவர்கள் பயன்படுத்துவதால் இந்த வீதி விபத்துக்கள் கூடுமான வரை தவிர்க்கப்பட்டுள்ளதாகவே அறிய முடிகின்றது. மக்களது உயரம், பருமன், கைகால்களின் நீளம், கண்களின் காட்சிக்கண் பலம், உடலின் உயரம், சுமை, பாரவேலைகள் செய்யக்கூடிய தகுதி போன்றவை தொடர்பில் தேசிய மட்டத்தில் ஆய்வுகள் மேற்கொள்ளப்பட்டு நாட்டு மக்களின் உடல் உள திறன் இந்த இவ்வளவுதான் என்றொரு தீர்மானத்துக்கு வருதலே உழைப்பியல் எனப்படுகின்றது. இதன் அடிப்படையில் அந்த மக்களால் பயன்படுத்தக்கூடிய தயாரிப்புகள் மேற்கொள்ளப்பட்டு அவை அந்த மக்களால் பயன்படுத்தப்பட்டு வருகின்றன. அந்த வகையில் ஜப்பான் நாட்டில் தயாரிக்கப்படுகின்ற மினி வாகனங்களே ஜப்பானியர்களால் இலகுவாக பயன்படுத்தக்கூடியதாக உள்ளன. எனவே மேற்படி உழைப்பியல் தொடர்பில் நாம் தெளிவுகளை பெற்றிருந்தால் எமது நாட்டு மக்களின் பாவனைக்கேற்ற வாகனங்களை தயாரித்து செய்வித்து அவற்றை பெற்றுக்கொண்டு பயன்பாட்டுக்கு விடக்கூடிய ஒரு நிலையை ஏற்படுத்த முடியும். அந்த வகையில் வாகன பயன்பாடுகள் தொடர்பில் ஒரு தேசிய வேலைத்திட்டமாக எமது நாட்டு மக்களிடையே விழிப்புணர்வுகளை ஏற்படுத்த வேண்டியது அவசியமாக இருக்கின்றது. அந்த வகையில் அந்த விழிப்புணர்வை ஏற்படுத்துகின்ற வகையில் சுமார் 60 வருடங்களுக்கு முன்னதாக பிரித்தானிய நாட்டில் ஹெண்டன் வாகன கட்டுப்பாட்டு முறைமை என்ற திட்டம் கொண்டு வரப்பட்டு இன்றும் அது நடைமுறையில் இருப்பதாகவும் மனித திறன்களை விருத்தி செய்வதே இதன் இலக்கு என்றும் இதன் அடிப்படையில் பாதைகளை பயன்படுத்துவது தொடர்பிலான அறிவு புரிந்துணர்வு போன்றவற்றை அந்த நாட்டு மக்களுக்கு பாடசாலை செல்லும் வயதிலிருந்தே வழங்கப்படுகின்றது என்றும் தெரிய வருகின்றது. இந்த முறை வீதி விபத்துக்களை குறைப்பதற்கு வலுவுள்ள திட்டமாக இருப்பதால் இது குறித்து உரிய அவதானங்களை செலுத்தி அதனை எமது நாட்டில் நடைமுறைப்படுத்துவதற்கு நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்று இந்த சந்தர்ப்பத்தில் கேட்டுக்கொள்கின்றேன். நன்றி.
අනතුරක් වුණාම ඒ පුද්ගලයාට වන්දි දෙනෙම වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒක දැන්ටත් ක්‍රියාත්මක වෙනවා මාර්ග අනතුරු පිළිබඳ ජාතික සභාවෙන්. ඒකින්ද ඒ වගේම පාසල් දරුවන් දැනුවත් කිරීමත් ඒ මාර්ග අනතුරු පිළිබඳ ජාතික සභාවෙන් අපි සිද්ධ කරනවා.
ஏக்க வித்திர நவே தங்க ஆக்சிடென்ட் உனக்கோட்ட அது இஸ்பித்தாலேட்ட கெயின்ட மே கட்டிய பயோன கோட்ஸ் ஏமேக்கு ஏமே அண்டோன ஏக்க தப்பி விசேட சட்டம் கெயின்டோன ஏக்க
ஏ பிலிபந்த நியாமினே கிரிம சந்தா வடிபிலா தான் சகஸ் கல்ல தியனோ இதிரி தேக்ரியாத்மகன்
ஐஸ்தோதி
வாம ஸ்தோதி
ගරු සිසිර ජයකොඩි මන්තුමා
මූලාසනයේ ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මෝටර් වාහන පන්තය අර්ථයේ නියෝග රාශියක් ඉදිරිපත් කළා තියෙන මේ අවස්ථාවේ මේ නියාමනය රියදුරන් විනයානුකූල කිරීම සඳහා ගන්නා වූ පියවර නම් අපි අතිශයෙන් අගය කරනවා ඒ සදා උත්සාහයක් දරනවා හැබැයි මහපතරංග ජාතකය වගේ සඥා නියෝග රෙගුලාසි දිහා බැලුවහම මේ රටේ මිනිස්සුයෙකුට වාහනයක් එලෝගෙන පාරේ යාම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවායි කියන සැකය මට මතුවෙනවා. එහෙම මට හිතෙන්නේ අපි දන්නවා සරල ගැමි වහරේ කාන්තාවන් සම්බන්ධයෙන් තියෙනවා 64 මායම් කියලා එකක්. මේ 64 මායම් අනුව විවිධ විදියට වර්ගීකරණය කරලා තියෙනවා. උඩ බලාගෙන ගියොත් මායම බිම බලාගෙන ගියොත් ඒකත් මායම වේගයෙන් ශරීරයේ ගස්ස ගස්සා ගියොත් ඒකත් මායම දැන් මේ මෝටර රථවාහන පන්තය අර්ථයේ ඉදිරිපත් කළ තියෙන නියෝග විශ්ලේෂණය කරද්දී පාර ගියත් හිමින් ගියත් වේගයෙන් ගියත් ඉස්සර කිරීමට ඉඩ නොදුන්නත් ඉඩ දුන්නත් මේ සියල්ල දඩවලට යට වෙන නීති රෙගුලාසි වලට යටත් වෙන ආකාරයට මේ සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් වෙලා තියෙනවා විනයානුකූල රියදුරම් බිහි කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ගයන් නම් අපි සතුරු වෙනවා හැබැයි මේ තුලින් උත්සාහ කරන්නේ තවදුරටත් රියදුරන් දඩමුදල් වලට යටත් කිරීම නම් එය මේ රටේ සාමාන්‍ය ජනතාවට නැවත වතාව සාමාන්‍ය ජනතාව සූරා කෑම සඳහා වූ ගන්නා වූ ක්‍රියාමාර්ගයක් බවට රාජ්‍ය ආදායම වැඩි කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් කියන සැකේ අපිට මතුවෙනවා විශේෂයෙන්ම එක පැත්තකින් මෝටර රථවාහන දඩ රුපියල් 100 සිට රුපියල් 100 සිට අවම දඩේ රුපියල් 2500 දක්වා වැඩි කිරීමට අයවැය ලේඛනයක් මගින් අනුමත කරලා තියෙන අවස්ථාවක මේ පීඩනය මේ රටේ රියදුරන්ටත් මේ රටේ වාහනයක් පදවන ඕනෑම තැනැත්තෙකුටත් බරපතල ප්‍රශ්න ඇති කරනවා. අපි දන්නවා මාර්ග අනතුරු අවම කිරීම සඳහා විනයානුකූල ක්‍රියාමාර්ගයක් ඇති කිරීමට රජයට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග අපි යෝජනා කරනවා ගරු සභාපතිතුමනි. තමුන්ට ලබා දෙනවා ඕනෑම රියදුරෙකුට රියදුරු බලපත්‍රයක් මේ රියදුරු බලපත්‍රයට යම් මාර්ග නීතියක් කඩකොළොත් දෙන අපි කියමු ලකුණු ප්‍රමාණයක් පොයින්ට් ප්‍රමාණයක් ගරමත්තමනි 10 කින් අනතුරක් පළවෙනි අවස්ථාවේ අනතුරක් හෝ මාර්ග නීතියක් කඩ කළාම ඒ ලකුණු ප්‍රමාණය අඩුකොළොත් ඊට පස්සේ අනතුරු කීපයක් හෝ නීති කඩ වෙනකොට ඔහුගේ රියදුරු බලපත්‍රය අවහොස් වෙයි කියන සැකයත් එක්කම ප්‍රශ්නෙත් එක්කම ඔහු හැකිතාදුරට විනයානුකූල වෙනවා. නමුත් අද මේ විසඳුම් සොයන්න යන්නේ එවැනි ක්‍රියාමාර්ග වෙනුවට දඩ මුදල තමයි රජය සිද්ධ කරන්නේ. ඒ නිසා අද මේ රජයට සල්ලි නැති ප්‍රශ්නෙක ආර්ථික වශයෙන් මහා බරපතල අපේ රටේ ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය ගොඩෙන්ඩ බැරිව දඟලන ආණ්ඩුවකට පනාදින ආණ්ඩුවකට අද සිද්ධ වෙලා තියෙන වෙන ක්‍රියාමාර්ග තමයි. මේ ගිය වසරේ ඍජු විදේශ ආයෝජන 154කින් අඩු වෙලා මහා බැංකුව අද ප්‍රකාශ කරපු දේ 154කින් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන ආයෝජකයෝ 154කින් 2015 වර්ෂයට 16 වර්ෂයට සාපේක්ෂව මේ තියෙන්නේ 15 වර්ෂයට සාපේක්ෂව 154කින් අඩු වෙන්නේ 2014 වර්ෂයට සාපේක්ෂව 70%ක් වෙනවා. එනිසා රටේ විදේශ ආයෝජන සියල්ල කඩා වැටලා රුපියල අව ප්‍රමාණය වෙලා රටේ මිනිස්සුන්ගේ බඩුමිල දැවන්ත ලෙස ඉහළ යනවා ආර්ථික වශයෙන් කර කියාගෙන බැරි ජනතාව පෙළෙනවා ඒ පෙළන ජනතාවට තව තවත් දඩ මුදල්ලයි කිරීමේ ක්‍රියාමාර්ගවලට නියාමන සකස් කිරීමේ උත්සාහයක් දරනවා නම් ඒ ඉතාම බරපතල කණගාටුදායක කරුණක් කියලා අපි සැක කරනවා. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, මෝටර් රථවාහන පනතේ ඒ වගේම මෝටර් රථවාහන ලියාපදිංචිය කිරීම සම්බන්ධයෙන් රජයට ලබාගත හැකි ආදායම් වංචනික ලෙස මුදල් අමාත්‍යවරයා ගන්න ඇතැන් ක්‍රියාමාර්ගවලින් රාජ්‍ය ආදායම නැති කරලා තියෙනවා. මෙන්න රජයට කෝටි 400ක පාඩුවක්, සැප වාහන 800ක රේගු පරිශ්‍රය නවති. කෝ මෝටර් වාහන දෙපාර්තමේන්තුව, කෝ ප්‍රවාහන අමාත්‍යංශය, මෙන්න වංචාවල්. කෝ මේවට පරීක්ෂණ, කෝ FCID එක, කෝ නීතිය. රෝහිත අභිගුණවර්ධන මන්ත්‍රීතුමා පැහැදිලි කළා. මෙන්න වාහන ජාවරණ සහන දෙන්න රවීගෙන් තවත් කැබිනට් පත්‍රිකාවක්. ගරු නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා ඉඩ දෙන්නේ නැහැ කියලා. අප බලමු ඔබතුමාද දිනන්නේ කියලා. අපි සතුරු වෙනවා ඔබතුමා දිනනවා, ඔබතුමා වන් කැමැතිවරේ. අපි සතුටුයි, බලමු අපි කවුද දිනන්නේ කියලා. වාහන එක්ලස් කිරීමේ ජාවාරමේ ධන කුවේරේන්ට අතිවිශාල බදු සහන, මෝටර් රථවාහන ලියාපදිංචි කිරීම සඳහා තියෙන සියලු රෙගුලාසි යටපත් කරමින් කැබිනට් පත්‍රිකාව ගෙනෙමින් මේ උත්සාහයන් දරන ආකාරය අපිට පේනවා. ඒ නිසා මේ නියාමනයේ ඔස්සේ රජයේ උත්සාහ කරන්නේ අවංක විනයානුකූල රියදුරම් බිහි කිරීම නම්, මාර්ග අනතුරු වැළැක්වීමම නම් පරමාර්ථ කරන්නේ. ඒ අපිට සතුරක්. අපි දන්නවා මේ ආණ්ඩුවට එවැනි උත්සාහයක් ඇත්තේ නැහැ. මේ ආණ්ඩුව මේ ජාවාරම් කරමින් අසීමිත බදුසාන තම පෞද්ගලික හිතවතුන්ට මුදල් ඇමතිවරයාගේ ඍජු මැදිහත් වීම මත සහන ලබා දෙමින් සාමාන්‍ය මිනිසාගේ මාර්ගයකට යද්දී සිදුවෙන අනතුරු මේ අපි දැක්කා. මේ රෙගුලාසි යටතේ පාපැදිකරුවන්ට පවා ඉතා විශාල නියාමන සංඛ්‍යාවක් නියම කරලා අපේ ප්‍රවාහන සේවයේ තියෙනවා විශාල තදබදයක්. අද මේ මාර්ග අනතුරු වලට වාහන තදබදයේ බලපාලා තියෙනවා. එය අවම කිරීම සඳහා රජයක් වශයෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. නව මාර්ග සකස් කරන්න ඕනේ. තියෙන පාරවල් පුළුල් කරන්න ඕනේ.
ගරු මන්තුමා, කාලය අවසන්යි.
විනාඩි 13ක් තියෙනවා සභාව.
විනාඩි 8යි ඔබතුමාට තියෙන.
ඒ නිසා හොඳයි, ඒ සභාවට මම නවත්තනවා. ඒ නිසා එවැනි මාර්ග තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙලක් රජයට නැහැ. එහෙම නැතුව මේ රටේ සාමාන්‍ය ජනයා, දුප්පත් ජනයා, වාහනයක් එලවන ජනයා පීඩාවට පත් කිරීමේ ක්‍රියාමාර්ගය සඳහා තමයි රජය ගමන් කරන්න කියලා ප්‍රකාශ කරනවා. ස්තුතියි.
ස්තුතියි. ගරු සන්දිත් සමරසිංහ මන්තුමා.
ගරු මූලාසනාරුර මන්තිතුමනි, අද මෙම විවාදයට එක්වීමට අවස්ථාව ලබා දුන්න එක ගැන ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මෙම පනත දිහා බලනකොට, ඒ වගේ මේ සංශෝධන දිහා බලනකොට මම හිතන්නේ අපේ රටටත්, ඒ වගේම ජනතාවටත්, ඒ වගේම මෝටර් රථ අයිතිකරුවන්ටත් සහ අනික් ප්‍රවාහන අයිතිකරුවන්ටත් ඉතා වැදගත් සහ කාලෝචිත සංශෝධන කියන එක මේ වෙලාවේ ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ මන්ද අපි දන්නවා පහුගිය වකවානුව දිහා බලනකොට, පහුගිය කාල සීමාව දිහා බලනකොට, එහෙම නැත්නම් පහුගිය ආණ්ඩු කාලයේ වියදුරන් වාහන පැදවපු හැටි අපි දැක්කා. දේශපාලඥයෝ වාහනවල ගිය හැටි අපි දැක්කා. ඒ කාලේ වාහන පෝලිමේ යනවා, අහිංසක දරුවෝ හප්පගෙන යනවා, මරාගෙන යනවා. මම දන්නවා ගරු සභාපතිතුමනි, 2013 වර්ෂයේ අපට මතකයි රඹුක්කන ආසනේ අහිංසක දරුවෝ දෙදෙනෙක් අම්මා පාසල දහම් පාසල ඉවර වෙලා එනකොට බස් රථයකින් යට කරලා මැරුවා. අම්මා බේරුණා, දරුවෝ දෙන්න නැති වුණා. එතකොට එදා ඒ බලේලත් ඒ දේශපාලඥයාගේ වචනට, බලධාරීන්ගේ වචනට, එහෙම නැත්නම් මහ ඇමතිවරයාගේ වචනයට අර රියදුරාව මොහොතක්වත් පොලිසිය තබන්නේ නැතුව එහෙමම ගෙදර එව්වා. ඉතින් එදා නීතියක් කියන එක තිබ්බේ නැහැ. අද අපි දන්නවා මේ විපක්ෂයේ ඉන්න අයට මේ නීති සම්පාදනය කළා නීතිය නීතියක් කියන එක ගේනකොට ඇඟට අමාරුවක් දැනෙන මොකද නීතියානුකූලව නෙමේ අය ඒ කාලේ ජීවත් වුනේ මොකද අපි දන්නවා පහුගිය ආණ්ඩුවේ නීති පද්ධති කඩලා සෑම දෙනාම එයාට අවශ්‍ය විදිහට කටයුතු කරා ඒ වගේම අපි මේ රියදුරු බලපත්‍ර දිහා මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා කතා කරා ඒ රියදුරු බලපත්‍ර දිහා බලනකොට ජාත්‍යන්තරයේ ඒ රියදුරු බලපත්‍ර දිහා බලනකොට ඒවා ලකුණු ඒ ප්‍රමාණයක් දෙනකොටම නීතියක් උල්ලංඝනය කරනවා නම් අනිවාර්යයෙන්ම දඩකොලයක් ලැබෙනවා ඒක නීතිය උල්ලංඝනය කළා කියන ආකාරය අනුව ඒ දඩකොලයක් ලැබෙනවා ඒ වගේම මුදල් අය කරනවා එහෙම නැත්තම් උසාවිය යන්න වෙනවා ඉතින් ඒක නැති කරන්න මම හිතන්නේ ජාත්‍යන්තර වියන ඒ වියන රටේ තිබ්බ ඒ නීතිය අනුව මාර්ග නීති එක්ක එන දෙයක් ඒක ලෝකයේ සෑම තැනම එන දෙයක් ඒක වෙනස් කරන්න බෑ ඒ වගේම අපි දන්නවා මෙම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දිහා බලපුවාම ඒ දෙපාර්තමේන්තුවේ වගකීම සහ යුතුකම තමයි වාහන පාලනය කිරීම ඒ වගේම ඒවා සංවිධානය කිරීම ඒකාබද්ධ කිරීම සහ බඩු ප්‍රවාහනයේ නියාමනය කිරීම සහ මගීන් ප්‍රවාහනයේ නියාමනය කිරීම මේ කාර්යය කරනකොට අපි දන්නවා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් තමයි අද ලංකාව ගත්තාම අපේ රටේ වාහන විවිධාකාර වාහන තිබෙනවා ඒ වගේම විවිධාකාර රියදුරු සිටිනවා රියදුරු වාහන විවිධාකාර විදිහට පදවනවා අද අපි දන්නවා විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ දිහා බලපුවාම ඒ බස් රථ ක්‍රියාත්මක කරන හැටි අපි දකිනවා අනුරාධපුරයේ අපි දන්නවා බස් වාගයක් දිව්වා ඒ කාලේ ගුණසේකරලගේ බස් ඒවා තනිකර රේස් යන්නේ රේස් පදින්නේ ඊළඟට ඒ බස් වලට එන්ජින් වලට නැත්තම් මේ ඩීසල් වලට පෙට්‍රෝල් ලීටරයක් දාලා දුවනවා මොකද වේගෙන් යන්න. එතකොට ඒ වේගෙන් යනකොට එක පුද්ගලයෙක් දිහා බලන්නේ මගින් යට වෙනවද කියලා බලන්නේ නීතිය උල්ලංඝනය කළා යන්නේ. ඉතින් මේ වගේ විශාල අක්‍රමිතා සිදු වුණා. අද ගරු මූලාසනුඩ මන්ත්‍රීතුමනි අපි දන්නවා රටේ දවසකට මේ හදිසි අනතුරු වලින් 8 දිනක් පමණ නැති වෙනවා. මේ මාර්ග අනතුරු 8 දිනක් පමණ නැති වෙනවා. මං හිතන්නේ 38,530ක් අනතුරු ප්‍රමාණයක් සිදු වෙනවා. ඒ කියන්නේ වාහන අනතුරු සිදු වෙනවා 38,000ක් විතර මේ අවුරුද්දකට සිදු වෙනවා. ඉතින් මේ වාගේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙතනදී මේ රජයේ වගකීමක් තමයි රටේ ජනතාවට ඒ නීති සම්පාදනය කළේ වගේම ඒ අමාත්‍යාංශය හරහා ගරු ඇමතුමත් අපේ ගරු නියෝජ්‍ය ඇමතුමත් මේ සීලු දෙනාම කරන්නේ මේ තියෙන මේ විපක්ෂයේ කියන මේ මුදල් නැති ප්‍රශ්නේවත් ආර්ථිකය කඩාවැත් නැති ප්‍රශ්නේවත් නෙමෙයි මේක යම්කිසි නීතියක් මේ සම්පාදනය කරලා එපමණක් නෙමෙයි ඒ නීතිය සම්පාදනය කරන මිනිසුන්ට දැනෙන්න ඕනේ නීතියක් තියෙනවයි කියන එක අද දඩයක් ගැහුවොත් පමණයි පුද්ගලයෙක් දන්නේ මේ නීතිය තියෙන මේක ක්‍රියාත්මක වෙනවයි කියලා. නැත්තම් හරි දඩකොලයක් ගහන්න නැතුව නිකන් යවපුවාම නැවතත් ඒ නීතිය උල්ලංඝනය කරනවා. අද කොච්චර නීති සම්පාදනය කරලා තිබ්බත් අද පාරට බහැලා ගියහම අපි දන්නවා කී දෙනෙක් මාර්ග නීති උල්ලංඝනය කරනවද කියලා. ඒ වගේම මේ දේ කතා කරනකොට අපි තව තැනකට යා යුතු මේ විශාලම නීති උල්ලංඝනය වෙන්නේ එහෙම නැත්නම් මේ අක්‍රමිතා සිදු වෙන්නේ පළාත් සභාවල. සබරගමු පළාත් සභාව ගත්තාම මේක කියවනවා විගණාධිපති දෙපාර්තමේන්තුවෙන් මම මේ ගත්තේ මේ ඇරන් තියෙන්නේ මේකේ මෙතන අපි දන්නවා මේ විශේෂයෙන්ම මේ නීතිය මේ උල්ලංඝනය කරන වැඩ කීපයක් සිදු වෙලා තියෙනවා මාර්ගස්ථ අධිකාරියෙක්. ඒ තමයි මේ ලයිසන් බලපත්‍ර නැතුව බස් පහක් දුවලා තියෙනවා. ඒ බස් පහ දුවනකොට මේ සියලු දේම එන්නේ මේ මහා ඇමතිවරයා යටතේ බස් පහක් දුවලා තියෙනවා. එතකොට මේ බස් පහ මේකේ මම ඒ වගන්තියක් කියන්නේ සබර්ගමු මාර්ගස්ස මාර්ග ප්‍රවාහන අධිකාරිය මාර්ග ප්‍රවාහන බලපත්‍ර ලබා ගත යුතු බස් රථ පහක් සඳහා කිසිදු බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව හා වාර්ෂිකව අලුත් කිරීමකින් හා මාසිකව ලොග් බලපත්‍ර ගැනීමකින් තොරව ධාවනය කිරීමෙන් 2010 සිට 2010 වර්ෂයේ සිට 2015 දෙසැම්බර් 31 වෙනි දින දක්වා ගණනය කළ විට මිලියනකට වඩා පාඩුවක් සිදු වී තිබිනි. ඔන්න ඉතින් මෙන්න පළාත් සභාවල නීතිය කරන හැටි. එතකොට ඒ වගේම මුලාසන රූඩ ගරු මන්ත්‍රීතුමනි අපි අපේ ඇමතිතුමාගෙන් නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ නීතිය කියන එක මේ මහා ආණ්ඩුවක් නැත්තම් මේ කොටසකට පමණක් නෙමෙයි ඒ සෑම ආයතනකම පළාත් පාලන ආයතන හෝ වේවා පළාත් සභාව හෝ වේවා ඒවා ඒ සියලු තැනම මේ නීතිය කියන එක හරියට සම්පාදනය විය යුතුයි කියන එක මේ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මම තමුන්නාංශයෙන් ඉල්ලා සිටිනවා අනික් දේ තමයි අපි සෑම විටම අපි බලන්නේ අපේ මේ රටේ දරුවන්ගේ අනාගතය හදලා දරුවෝ මේ රට දරුවන්ට රට බාර දෙන්න. අද ඒ එතන පළවෙනියෙන්ම ඒ දේ කරනකොට අපි දකින දෙයක් තමයි දරුවන්ට අද පරිසරය තුලින් පාරේ බැස්සහම සිටි පාසලට යනකම් තිබෙන අනතුරුභාවය අපි සමුන්නාංශ අපි සියලු දෙනාම දන්නවා ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම පාරට බැස්සහම දරුවේ පාසල් යනකම් ගිහින් ගෙදරට එන නැවතත් දෙමව්පියෝ ගාවට එනකම් තව මේ දෙමව්පියන්ට මේ කිසිම සහතිකයක් නැහැ. ඒ මන්ද අද මාර්ගවල සිදුවෙන අනතුරු නිසා දරුවෝ විශාල ප්‍රමාණයක් මේ අනතුරු වලට මුහුණ පානවා. ඒ වගේම දරුවන් පමණක් නෙමෙයි දෙමව්පියන් අනතුරු වලට මුහුණ පානවා. ඉතින් එම නිසා ඒව අවම කරගන්න අවම කරලා මේ සියලු දෙනාටම හරියාකාරව මේ මාර්ගවල බැහැලා යන්න මේ නීතිය මේ සංශෝධන ගෙනාවා වගේම
කරු මන්තුමා කාලය අවසන්යි
මට විනාඩියක් දෙන්න මන්තුමනි ගෙනාවා වගේම සංශෝධන ගෙනාවා වගේම කරුණා කළා ඒ සංශෝධන හරියට ක්‍රියාත්මක වෙන්න කටයුතු කරන්න කියලා අපි මේ ඇමතිවරුන් ඉල්ලා සිටින් මගේ වචන සුවපව සංකනි ස්තුති
ස්තුති ගරු නලින්ද ජයතිස්ස මන්තුමා
ගරු මූලාසනාරුව මන්ත්‍රීතුමනි අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අදාළ වන නීති සහ මාර්ග සලකුණු සංඥා පිළිබඳව තමයි අපි මේ සාකච්ඡාව කරන්නේ. මේ මාර්ග නීති සලකුණු සංඥා සියල්ල උවමනා කරන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. එහෙම නැත්නම් පාර දෙපැත්තේ ලස්සනට බෝඩ් හිටවලා පරිසර අලංකාර කරන්න නෙවෙයි. මේ නීති පද්ධතිය කෙසේ තිබුණත් අද වෙනකොට අපේ රටේ ජනතාවගේ ජීවිත බිලිගන්නා මාරකයක් බවට මේ මාර්ග අනතුරුපත් වෙලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2014 වාර්තාවන් අනුව අපේ රටේ මාර්ග අනතුරු නිසා සිදු වූ මරණ සංඛ්‍යාව 2773ක් වෙන අතරේදී 2015 වසරේ ඒ 2801 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඒ අනුව රටේ සිදුවන මුළු මරණවලින් 2.19%ක් පමණ මාර්ග අනතුරුවලින් සිදුවන මරණ. අපි මේක සංසන්දනය කරොත් අපේ රටේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 2015 වෘද්දේ මරණ වාර්තා වෙලා තියෙන 1765යි. අධික රුධිර පීඩනය නිසා ජනතාව මරණයට ගොදුරු වෙලා තියෙන 2733යි. ඒ අනුව බැලුවාම අධික රුධිර පීඩනයට වඩා ප්‍රචණ්ඩ ක්‍රියාවලට වඩා මාරකයක් බවට මේ අනතුරුපත් වී තිබෙනවා. 2015 වසර ගත්තොත් මෝටරසයිකල් නිසා සිදු වුණු මරණ 1035ක් ත්‍රිවිල් නිසා 363ක් ලොරි නිසා 338ක් පුජ්‍යලික වර්ෂාත් නිසා 220ක් හැට වාර්තා වෙලා තිබෙනවා. මේ අනතුරු වලින් වැඩිම ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ බස්නාහිර පළාතේ 750ක් විදියට වාර්තා වෙනවා. වයඹ 404ක් දකුණේ 332ක්. මේ විදියට දිනකට දල වශයෙන් මරණ 7.6ක් මාර්ග අනතුරු නිසා සිදුවන රටක්. ඒ කියන්නේ අපි මේ සාකච්ඡා කරන මොහොතේදී අපේ රටේ කොතනක හෝ පැය 3කට වරක් හදිසි අනතුරු නිසා මාර්ග අනතුරු නිසා ජීවිතයක් නැති වෙනවා. මේ මරණවලට සම්බන්ධ රියදුරන් සම්බන්ධයෙන් පොලිසිය කරපු විමර්ශනයන් අනුව ඒ රියදුරන් අතරින් 23%කට රියදුරු බලපත්‍ර නැහැ. يعني මේ මාර්ග රිය අනතුරු වලට සම්බන්ධ රියදුරන් අතරින් 23%කට බලපත්‍ර නැහැ. ඒනොත් වැඩිම ප්‍රමාණයකට බලප රියදුරු බලපත් නැති වෙලා තිබෙන මෝටර් බයිසිකල් 19649 එකට මාර්ග අනතුරු වල සම්බන්ධ රියදුරන් 14ක් ලොරි රථ රියදුරන් 11ක් වෑන් රියදුරන් මේ ආකාරයට සංඛ්‍යා ලේඛන වලින්ම පෙන්වුම් කරනවා ඒ කියන්නේ මේ අනතුරු වලට සම්බන්ධ රියදුරන් 4 දෙනෙක් ගත්තොත් එහෙම එයින් එක්කෙනෙකුට රියදුරු බලපත්‍රයක් නැහැ කියලා. දැන් තත්ත්වය මෙහෙම වුණත් අපි පාට බහලා බැලුවොත් හන්දියක් හන්දියක් ගානේ වංගුවක් වංගුවක් ගානේ පොලිසියෙන් ඉන්නවා. එක වංගුවක් පහු කරගෙන ටිකක් දුර යනකොට ආයේ පොලිසිය මහතුරු ඉන්නවා දඩ ගහන්න බලාගෙන. දැන් මේ රතවාහන පොලිසියේ කාර්යභාරය කුමක්ද? ඔවුන් සිටින්නේ ඔවුන්ට රජයේ මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ගෙවනවා ඔවුන්ගේ රාජකාරියට. ඔවුන් ඉන්නේ බදු අය කැමිවරුන් වගේ දඩ අය කරන්නද එහෙම නැත්නම් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්නද? හැබැයි පහුගිය කාලයක් පුරාවට බලයට පත්වෙච්ච ආණ්ඩු ඒවයේ කැබිනට් මණ්ඩල විසින් ගත්ත තීන්දුව තීරණ අනුව ඒ පොලිසි නිලධාරීන් බල කරලා තිබෙන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවට හැංගිලා ඉඳලා දඩ ගහන්න. එහෙම නැත්නම් ඒ පොලිසිය මහත්තුරු රියදුරන්ට පේන්න හිටියොත් තමයි රථවාහන අනතුරු අවම වෙන්නේ. වේගය සීමා වෙන්නේ. නීති අනුව රථය ධාවනය කරන්නේ. විනයානුකූලව පාරේ ගමන් කරන්නේ. ඒ පොලිසිය මහත්තුරු පේන්න හිටියොත් අපි දකලා තියෙනවා සමහර ලෝකේ රටවල පොලිස් නිලධාරියෙකුගේ රූපයට සමාන ඩිජිටල් ෆොටෝ එකක් ඈතට පේන්න තියෙනවා. ඒ පෙන්නුම් කරමින් තියෙන්නේ රියදුරාව යම් විනයකට යටත් කරන්න. හැබැයි අපේ රටේ රථවාහන පොලිසිය එහෙම නැත්නම් මේ දඩ ගහන්න බලාගෙන ඉන්න පොලිසිය මහතුරුන්ට බාර දීලා තියෙනම හැංගිලා ඉඳලා පාට පයින්. බය හිතෙන සමහරලාවට යන වාහනේට හැප්පෙයිද කියලා. ඒ නිසා මෙහෙම ඉඳලත් රථවාහන අනතුරු වලින් සිදුවන මරණ අඩු කරගන්න අපි අසමත් වෙලා තිබෙනවා. දැන් මේක බරපතල තත්ත්වයක්. සබ් අපි අවධානය යොමු කරන්න ඕන මේ සියලු පද්ධති මේ රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙවිය යුත්තේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට විනා භාණ්ඩාගාරය පිරවීමට නොවේ කියන එක. දැන් මෙහෙම තිබෙද්දිත් හැමදාම මෝටර රථ වාහන දෙපාර්තමේන්තුවට හැමදාම චෝදනා එල්ල වෙනවා. බොහෝ රූපවාහිනී නාලිකා හැමදාම ඒවට සැරිසරලා කුමක් හෝ වරදක් හොයාගන්න පුළුවන් ඉතාම පහසු තැනක් තමයි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියලා කියන්නේ. අල්ලස් ගුහාවක් හැටියට තමයි රටේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වෙලා තිබෙන්නේ. සර් මේ තිබෙන්නේ මගේ අතේ රාජ්‍ය ගිණුම්කාරක සභාවට විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව. ඒ අනුව 2016 ජනවාරි මාසයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලිපි ගණු ප්‍රමාණයක්. හොයාගෙන යනකොට ලිපි ගණු 597ක් ඒකත් ඇවිල්ලා නියදියක. අපි අශෝක අපසිංහ මන්ත්‍රීතුමා දන්නවා. නියදියක් තමයි ඉල්ලා හිටියේ. ඒ නියදියේ ලිපි ගණු 597ක් අස්ථානගත වෙලා තියෙනවා. මේවා නිකන් වැස්සට තෙමිලා කාවෝ කාලා මීයෝ කාලා විනාශ වෙන ඒවා නෙමෙයි. ඒතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා පාර්ලිමේන්තු ගිණුම්කාර සභාව නියෝග කළා. අපි අවසානයේ කියනවා ඒ විගණිත ඉල්ලා හිටි ලිපි ගොනු 597න් 21ක් පමණ ඉදිරිපත් කරගන්න පුළුවන් වුණේ කියලා. තවමත් මේ ලිපි ගොනු ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් නැහැ. මොනතරම් ලිපිගුණ ආරක්ෂා කිරීම සඳහා ක්‍රමවේද හදන්න උත්සාහ කළත් හදන්න දෙන්නේ නැහැ. එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ඒ වගේම තමයි මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කඩයුතු විධිමත් කිරීම සඳහා පරිගණක ජාලගත කිරීම සඳහා 2009 අවුරුද්දෙන් 2015 දක්වා වසර 6 තුල ඒකට වෙන් කළ තියෙනවා රුපියල් මිලියන 746ක ප්‍රතිපාදන. වසර 6 පරිගණක ජාලගත කිරීම සඳහා රුපියල් මිලියන 740ක ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. නමුත් තවමත් ඒ පරිගරක පද්ධතියේ දුර්වලතා මගහරින්න වැරදි වංචා ආක්‍රමිකතා වළක්වන්න ඒ වැරදි අනාවරණය කරගන්න පුළුවන් විදියට මේ තාක්ෂණය පාවිච්චි කරගන්නේ නැහැ. තවමත් අර පරණ ක්‍රමයට යන්න තමයි දැන් මෙතන මුදලක් වෙන් කළා තිබෙද්දිත් පරණ ක්‍රමයටම යන්න තමයි වැඩිපුර කැමැත්ත තියෙන්නේ. ඒ වගේම තමයි මේ විගණන වාර්තා වලින් එලිතරව් කරලා තියෙනවා අට්‍රැක්ටර් ගේනවා කියලා රේගුවේ සටහන් කළා ප්‍රාඩෝ BMW වගේ වාහන ගෙනාපුවා ආනයනය කරපුවා වාහන එකලස් කිරීමට මුවා වෙලා ආණ්ඩුවට බදු ගෙවන්න නැතුව කරපු වංචා පිළිබඳව විගණන වාර්තාවෙන් දිගින් දිගටම එලිතරව් කරලා තිබෙනවා. දැන් මේ එකකටවත් ගත්ත හරිහමන් ක්‍රියාමාර්ගයක් පිළිබඳ වාර්තා වෙලා නැහැ. තා මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුල සිදුවන මේ වංචා දූෂණ වළක්වන්න නැතුව මේ ක්‍රියාවල ඉස්සරහට යන්න බෑ. ගරු සභාපතිතුමනි ඔබ තුමන් කල්පනා කරලා බලන්න. සුදුසුකම් නැති, ඇස්පේන් නැති, එහෙම නැත්නම් කන් ඇහිම දුර්වලතාවයක් තියෙන, ස්නායුපදි දුර්වලකමක් තියෙන කෙනෙක් පගාවක් දීලා රියදුරු බලපත්‍රයක් අරගෙන වාහනයක් පාරේ එලවනකොට ඔහු අතින් සිද්ධ වෙන මරණයට වග කියන්නේ කවුද? දැන් මම කලින් සඳහන් කරා මේ වාහන අනතුරු වලට හේතු වන රියදුරන් 4 රියදුරු බලපත්‍ර නැහැ කියලා. බලපත්‍ර තියන අයගෙත් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී බරපතල අක්‍රමිකතාවයන් තියෙනවා. ඒතර එහෙම කෙනෙකුට ලයිසන් එක දුන්නට පස්සේ ඔහු මේ රජයේ ආයතනයකින් රියදුරු බලපත්‍රයක් නිකුත් කරන කියන්නේ ඒ වගකීමක්. ඒ නිකම්ම නිකම් මේ කාඩ් එකක් දෙන එකක් නෙමෙයි. ඒ ජීවිතයක් පිළිබඳ වගකීමක්. ජීවිත රාශියක් පිළිබඳ වගකීමක්. ඒ වගකීම ගන්නෙ කවුද? ඒතර එතෙන්ට දඬුවම් කරන්නේ නැතුව, එතෙන්ට විනය ක්‍රියාමාර්ග ගන්නෙ නැතුව කොහොම මෙතන නිවැරදි කරන්නේ? මේකත් හරියටම අර දැන් මේ උසාවි නියෝග දුන්නා කියලා උසාවි තීන්දුව දුන්නා කියලා වෛද්‍යවරු හදන්න බෑ. උසාවියට එහෙම නියෝග කරන්න මොකද්ද තියෙන අයිති? මේ රටේ වෛද්‍ය සභා හදලා තියෙන්නේ එස් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ නියාමනය කරන්න. සූසුකම් නැති, පුහුණුවක් නැති අය වෛද්‍යවරු හැටියට පත් වෙලා ඒ අය රෝගීන්ට ප්‍රතිකාර කරන්නවට පස්සේ ඒකට වගකීම තිබෙන්නේ කාටද? ඔවුන් දොස්තරලාව දාගෙන ඇවිල්ලා ලෙඩ්ඩු බලයි මුදල් හම්බ කරයි ඒ වයින් තමන්ගේ වත්පෝසත්කම් තර කර ගනීවි. හැබැයි මේ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳ වගකීම තිබෙන රජයට ඒ නිසායි රජයන් ලෝකයේ මෙවැනි ආයතන පිහිටවල තිබෙන්නේ. වෛද්‍යවරු සම්බන්ධයෙන් වෛද්‍ය සභා වෙන්න පුළුවන්, මේ රථවාහන සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. සහ මේ ආයතන පිළිබඳව දැඩි නියාමනයක් කිරීම තමයි වගකීම් සහගත කටයුතු කිරීම රජයේ කාර්යභාරයක්. ඒවා බිඳ හෙලන එක නෙවෙයි. ඒ වගේම මම මේ වෙලාවේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. අමතුමා හිටියා නම් හොඳයි. දැන් මේ සතියේ සතියන්ත පුවත්පත්වල බොහෝ පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා මේ වාහන ජාවාරමට කැබිනට් අනුමැතිය ගැනීමක් පිළිබඳව. අමතුමා නැතත් රාජ්‍ය අමතුමා හරි උත්තර දෙයි කියලා හිතනවා. දැන් මේ අපේ රටේ විශාල ජාවාරමක් තිබෙනවා වාහන අමතර කොටස් ගැනීම නැත්නම් වාහන එකලස් කිරීම සම්බන්ධයෙන්. මේ වාහන එකලස් කිරීමේ නීති විරෝධී ජාවාරම් පිළිබඳ ඔත්තුවක් ලැබිලා තමයි එක වෙලාවක විශේෂ කාර්ය බලකාය කොළඹ ඉදලා මීගමුවට ගිහිල්ලා ඒ කාලේ හිටපු පළාත් සභා ඇමතිවරයෙක් ඇතුළු ඔහුගේ මිතුරන්ගේ ගෙවල් වටකළේ. එහෙම ජාවාරමක්. තව දේශපාලන රැකවරණ සහිත සිද්ධ වෙන ජාවාරමක්. එහෙම වාහන කොටස් ආනයනය කරන සමාගමක් තමයි මේ වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගම. මේ සමාගම විසින් රජයට බදු ගෙවන්න නැතුව ගෙන්නන ලද වාහන අමතර කොටස් කන්ටේනර් රටක් රේගුවේ තිබුණා. එහි අයිතිකරුවා දිගින් දිගටම මේ වාහන කොටස් කන්ටේනර් නිදහස් කරගන්න කියලා අභියාචනාධිකරණයට ගියා, ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. හැබැයි අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයත් පැහැදිලි තීන්දුව ලබා දීලා තිබෙනවා. ඔහුට මේ බදු ගෙවීමකින් තොරව මෙහෙම වාහන කොටස් එකලස් කරන්න ආනයනය කරන අයිතියක් නැහැ කියලා. එසේ තිබියදී 2017 ජනවාරි මාසේ 24 වෙනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා රේගු අධිකාරිවරයාට ලිපිකින් දැනුම් දෙනවා ඒ කන්ටේනර් රට නිදහස් කරන්න. අධිකරණ තීන්දුවත් වැරදි විදිහට අර්ථකථනය කරලා කැබිනට් අනුකාරක සභාවේ තීන්දුවක් ගත්තාය කියලා ඔහු නියෝග කරනවා රේගු අධිකාරිවරයා රේගු අධ්‍යක්ෂවරයාට ඒ වාහන කන්ටේනර් නිදහස් කරන්න. මම අහන්නේ දැන් මෙහෙම අධිකරණ තීන්දුව තමන් කැමති ආකාරයට අර්ථ නිරූපණය කරගන්න මුදල් අමාත්‍යාංශයට ආණ්ඩුවට දෙන අයිතිය මොකද්ද? ඔවුන් තමන්ට මොකක් හරි කරගන්නවාට පස්සේ දැන් අධිකරණය තමයි තමන්ගේ කඩතුරාව බවට පත් කරගෙන තිබෙන්නේ. මම කලින් කිව්වා වගේ අර සයිටම් ආයතන සම්බන්ධනොත් මෙහෙමම තමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය අධිකරණයේ පිටාපු එකඟතාවය නිසා තමයි අධිකරණයට අරම තීන්දුවක් දෙන්න බලකලේ. ඒ වගේ මෙතනදිත් ප්‍රවාහන ඇමතිවරයාත් ඉන්න කැබිනට් අනුකාරක සභාවේ ගත්ත තීන්දුවක් අධිකරණිය විකෘති කරලා මුදල් අමාත්‍යාංශයෙන් භාවිත කරනවා ඒ කන්ටේනර් නිදහස් කරගන්න. මතක තියාගන්න වාහන 2250ක් මේ බදු සහනය තමන්ට උරුම වෙනවා නම් මේ බදු සහනය ගෙවන්න උවමනා වෙන්නේ නැත්නම් ඒ ලැබෙන ලාභයෙන් කොටසක් මුදල් ඇමතිවරයාට හෝ වෙන යාම ඇමතිවරයෙකුට දෙන්න මේ වාහන ආනයනකරුවන් පැකිලෙන්නේ නැහැ. ඉතින් මේ පහුගිය අවුරුදු දෙක ඇතුළතදී මුදල් අමාත්‍යාංශ සම්බන්ධවල සිද්ධ වෙච්ච පළවෙනි මෙවැනි මගඩිය නෙවෙයි ප්‍රාඩෝ රත ගෙන්නනකොට මේ සිද්ධ වෙච්ච වංචා මේ පාර්ලිමේන්තුව එළිදරව් කළා. ඔහු අභියෝග කරා පුළුවන් මේක පාර්ලිමේන්තුව කියන්නේ කියලා පාර්ලිමේන්තුව ඒ පිටත් කිව්වා. දැන් මේ රටේ ජනතාවගේ බදු මුදල් තමන්ගේ ව්‍යාපාරික හිතවතුන්ට අවභාවිතා කරන්න නාස්තිකව ඉඩ දීලා මේ යහපාලන ආණ්ඩුවත් බලාගෙන ඉන්නවනේ. ගත්ත ක්‍රියාමාර්ගයක් නෙවෙයි. අපි අහන්නේ වංචාව දූෂණය නැති කරනවා කියලා. ඒ වෙනුවෙන් ලක්ෂ 80ක ජනවරමක් අරගෙන ආපු ජනාධිපතිවරයා ඔහු මූලිකත්වයේ ගැන කැබිනට් මණ්ඩලයේ ඒ කැබිනට් මණ්ඩලයේ හරහා මේ තීන්දුව తీරන එනකොට මොකද ඒ දෙරෙහිව ගත්ත ක්‍රියාමාර්ගය? අපි හිතනවා ප්‍රවාහන ඇමතිවරයා කතා ඉවර නම් අඩුතරමේ රාජ්‍ය ඇමතිතුමා කතා ඉවරවත් මේකට උත්තරයක් දෙන්න ඕනේ කියලා. සා අපිට අංකකයක් වගේ කීමක් තිබෙනවා මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් ඒ වගේම මෝටර රථ වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කිරීමේදී මේ සිදුවන වංචා පිළිබඳ හොයා බලන එක පැත්තකින්. ඒ වගේම මං කලින් සඳහන් කරා වගේ අපේ රටේ මේ පැය 3කට වරක් ජීවිතයක් නැති වෙනවා. මේ රටේ වටිනා ජීවිත, තරුණ ජීවිත, සිසු ජීවිත මේ පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් රජ වගකීම බාර ගන්න උනා. ඒකට
ගරු මන්තුමා තව විනාඩි දෙකක් තිබේ.
ඒකට දැනුවත් කිරීම වැඩසටහන උමනා වේ ගරු සභාපතිතුමනි. ඒකට සමහර නීතිමය ක්‍රියාමාර්ග ගන්න වෙයි. හැබැයි නීති ක්‍රියාත්මක කළ යුත්තේ දඩ ගහලා භාණ්ඩාගාරේ පුරවන්න නෙවෙයි ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන්. ඉතින් ඒ පිළිබඳව හිතන්න ඒ පිළිබඳ ගැඹුරෙන් හිතන්න මේ ඇමතිවරුන්ටත් ඒ වගේම මේ විශේෂයෙන් මේ ප්‍රවාහන සම්බන්ධ නිලධාරී මහතුරුන්ටත් අවබෝධය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බවසුතියි.